අවසරයි අපි ගරු කටයුතු ස්වාමීන් වහන්සේලාගේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත් මම හිතන්නේ මේක අපේ 205 වෙනි වැඩමුළුව සන්තෝසයි සංඝයා වහන්සේලාගේ පිළිලා තියෙනවා දකින්නකොට මේ සීනාසනේ හදන්න සැලසුම් කරපු ඒ වගේම ඒකට උදව් ආධාර කරපු සියලු දෙනාම සතුටු වෙන ඇති අද මේ සීනාසනේ මේ වගේ දර්ශනයක් දකින්න හම්බෙමින් පිළිබඳව තවත් මෑණිවරු ස්වාමීන් වහන්සේලා කිහිපයෝ අපිට ඒක වැඩමුළුවට ගන්න පුළුවන් 100 දක්වා. ඉතින් අපි ඔය ටිස්ලා කරපේ හැම වැඩමුළුවෙම මේට වැඩිය අපිට සංඝයා වහන්සේලා ලැබුණා. ඉතින් අපි අවුරුද්දට එකක් විතර තමයි කරන්නේ මේ වගේ පැවිදි උතුමන් සඳහා. ඉතින් සන්තෝසයි මට යෙන්න බැරි වුණා බරපතල වැඩක් නිසා. ඉතින් මේ අද අපි කරන්නේ මේ වැඩමුළුවේ 1-2 පැයේ කරන ධර්ම සාකච්ඡාව. ඒකට අපි කමඨාන් සුද්ධ කරනවායි කියලත් කියනවා. ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළක් කියලත් කියනවා. ඉතින් අපි කරන්නේ ඒක ලිඛිත ප්‍රශ්න වලින් ඉදිරිපත් කරන්න ආරාධනා කරලා ලිඛිත ප්‍රශ්න වලට මුල් තැන දීලා කරගෙන යනවා. කරගෙන යනකොට ඉඩ ලැබුණොත් පැය ඇතුළත අනිකුත් ස්වභාවයෙන් මතුවෙන ප්‍රශ්න වලටත් අපි වුන්කන් දෙනවා. ඉතින් යනවා අපි ඉල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් ගරු ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරයේට සම්ප්‍රදාන කුල ආරම්භය ලැබලා දෙන විදියට
අවසරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි අද දවසේ කමඨහන් වාර්තා වලින් පළවෙනි වාර්තාව ගරු ස්වාමීන් වහන්ස පරියංක භාවනාව ආනාපාන සති භාවනාව හුස්ම රැල්ල ගැන බලා සිටියේදී දීර්ඝ වශයෙන් බලා සිටියේදී හුස්ම රැල්ල සංසිඳුණු බවට පත්වේ. ඉදිරියට මොකද කරන්නේ යයි සිතන විට සිත විසිරීමට යන බවත් වැටහි. ඒ අවස්ථාවේදී නැවත අරමුණට සිත ගත් විට ටික වේලාවකදී හුස්ම රැල්ල සිහින්ව පවතින බවත් හෘද ස්පන්දනයේ පමණක් ඒ අවස්ථාවේ වැඩිපුර අවබෝධයට පැමිණේ. මෙසේ බලා සිටියේදී ශරීරයේ නොඑක් වෙනස් වීම සියුම්ව අවබෝධ වේ. සක්මන් භාවනාව. එය කිරීමේදී පා දෙක මාරුවට මේ ශරීරයේ බර මාරු කරමින් ඉදිරියට ගෙන යන ආකාරයේ මනාව අවබෝධ විය. තවදුරටත් බැලීමේදී පා දෙක උපකාර කරමින් සිතේ ක්‍රියාකාරීත්වයට පා දහ මුළු ශරීරයම ක්‍රියාත්මක වන බව අවබෝධ විය. එපමණයි සර්.
ඒ අනුව පේනවා අපි ආනාපාන කියන අරමුණ ගත්තට පස්සේ බාහිරේ ගොඩාක් ශරීරේ වෙනස් වෙනකන් වෙනස්කම් අපිට තේරෙන පටන් ගන්නවා. වෙයි තාම ආනාපාන වෙනස් වෙන්න තාම දැකලා නැහැ. තාම මේ පේන්නේ හිතේ වෙනසක් කියන එක මේ යෝගාවචරය දන්නෙත් නැහැ. දකින්නේ මේ ආනාපාන දිහා ස්ථිරව බලනකොට ළඟ තියෙන දේවල් වෙනස් වෙනවා. ඒකත් කරදරයට ගත්තොත් ඒක භාවනාවට බාධාවක් කරගත්තොත් එවැනි කෙනෙකුට කවදාකවත් ආනාපානයේ කාලානුරූපව ඇති වෙනසවත් මේ ඇත්තටම සිද්ධ වෙන්නේ හිතේ වෙනසක් කියන එකත් අවබෝධ කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි විපස්සනා උපදේශයක් වශයෙන් කමඨාන් සුද්ධ කරනවා මතක් කරනවා. ආනාපාන දිහා අපි කියන්නේ විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන. විෂයට මූණ දීලා අභිමුඛ භාවයේ වාත්තගෙන ඉන්න. එතකොට මේන බාහිර අරමුණු බාධාවල්ම නෙවෙයි. මොකද බාහිර අරමුණු වල වෙනස් වීම සිද්ධ වෙනවා. අනිච්ඡන් සිද්ධ වෙනවා. ඒක බාර අරගන්න නැතුව මගේ හිත පිට ගියෝ අනිච්ඡන් උනෝ කියලා කෑ ගහන්න ගත්තොත් අපිට කවදාවත් මේ භාවනාවේ විපස්සනා පැත්ත ත්‍රිලක්ෂණ පැත්ත දැක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා වෙනස්කම් තිබිච්චාවයි කයි වෙනස්කම් සක්මන් කරනකොට ඇති වෙන වෙනස්කම් ඒ අතරතුර ආනාපානයේ යම් වෙනසක් සිද්ධ වෙනවද කියලා බලන්න පුළුවන් නම් මේ බාහිරයට හිත ගිහිල්ලා හිත මෙහෙ කලකොලොප්පම් වෙලා තියෙන වෙලාවේ ආනාපානයේ යම් වෙනස්කමක් දකින්න පුළුවන් නම් ඒක ත්‍රිමාන රූපයකට වැටෙනවා. තමන් ගෙදරින් පිට ගිහිල්ලා තමන් දාලාපු ගෙදර නැත්නම් පන්සලෙන් පිට ගිහිල්ලා දැනට පන්සලේ සිදුවෙන දේවල් දකින්නවා. ඉතින් ඒ දැන් තියෙන අලුත් CCTV කැමරාවලින් ඒක කරන්න පුළුවන්. අන්නේ වගේ අපි මේ ආනාපානයේ ගත්තේ ස්ථිර දෙයක් වශයෙන් වුණාට බාහිරයේ සිදුවෙන දේවල් වල වෙනස් කීම් සිදුවෙන ගමන් ඒක වෙන්න පුළුවන්. මේක ආනාපානෙ දිහා මේ තියෙද්දිත් බලන්නත් පුළුවන්. බලන ගමන් ආනාපානෙ යම් වෙනස් වීමක් කෙටි බව දුර බව දුග බව ළඟ බව සමී දුර බව කෙටි බව සහ තීක බව ප්‍රිය බව අප්‍රිය බව වෙනස් වෙනවා. ඒකලෝ සාකාරයක් බුදුරජාණන් වහන්සේ පෙළලා දීලා තියෙනවා. අන්න ඒක දැක්කනම් අපි බලාපොරොත්තු වෙන අනිද්දාසේ වාර්තා කරනකොට එවැනි වෙනස්කම් දැකීමෙන් ඒව අපිට වාර්තාවටත් ඇතුළු කරන්න සූදානම් ශරීරයෙන් ඒකට සුදුසු මයින්ඩ් සෙට් එකකින් මානසිකත්වයෙන් ඉදිරියට යන්න ලැබේවා කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට.
ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි. සක්මන පාදයේ යටිපතුල් වල ස්පර්ශය අරමුණු කරගෙන සක්මන් කිරීම ආරම්භ වූ අතර පාදයේ යටිපතුල් වලට ලණු පැදුරේ රළු ගොරෝසු ගති හා සුමට ගති විවිධාකාරයෙන් දැනෙන අයුරු හොඳින් ප්‍රකටව දැනේ. මේ වන විට පාදයේ සක්මනේ ගිලා බහින අයුරින් ප්‍රකටවන අතර සමහර අවස්ථාවල දෑකැත්තක හැඩයෙන් එය ගමන් කරයි. උකුල් ඇටේ සිට පාදයේ හැසිරීම් සමහර වේලාවට ප්‍රකට වේ. මේ අයුරින් පාදවල හැසිරීම් රටාවන් නිරීක්ෂණය වන අතර හිත විසිරීමක් නැතිව මේ අරමුණ තුල පිහිටා සක්මන් කරමි. කල යුතු දෑ පිළිබඳව ගෞරවයෙන් උපදෙස් පතමි. පර්යංකය වාඩි වී ඇස් දෙක පියාගත් විට නාසය ආවට ප්‍රදේශය තුල අඛණ්ඩව පවතින නලියන ගතියක් වැනි ඉහිරෙන ස්වභාවය ප්‍රකටව පවතී. එබැවින් හුස්ම රැල්ලට හිත යොමු කිරීම සමහර අවස්ථාවල අසීරුය. එබැවින් මෙම ඉහිරෙන ස්වභාවය දෙස උපේක්ෂාවෙන් බලා සිටිමි. මුලදී මෙම ඉහිරෙන ස්වභාවය ඉතා රළු සංවේදනාවලින් ගහන වූ අතර දැන් එය මදක් පහව ගොසිනි. හිතේ විසිර යාම හා නීවරණවලින් බලපෑම බොහෝ දුරට අඩුය. හිතේ හා කයේ පහසුවක් දැනේ. මෙම ඉහිරෙන ස්වභාවය දෙස එහි වෙනස් වීම දෙස බලා සිටීම ප්‍රයෝජනවත්ද? තෙරුවන් සරණයි.
ඕකේ, ඇතර වෙනස් වීම තුනක් කොතනද බලන්න පුළුවන්? මම ඉස්සලකෙත් කිව්වේ ඒකයි. කෙලිම ආනාපාන දිහා බලනදී ආනාපානෙ දිග බවෙන් කෙටි බවට, ළඟ බවෙන් දුර බවට ආදී ප්‍රිය බවෙන් අප්‍රිය බව, ඇතුල් බවෙන් පිට බව, අතීත අනාගත පච්චුප්පන්න ඔය කොලෝ සාකාරය වෙනස් වෙනවා දකින්න පුළුවන්. ඒතර බාහිර අරමුණු ඒ වගේ වෙනස් වීම සිද්ධ වෙනවා. ඉස්සල එක්කන එක ලස්සන කියලා තියෙනවා. මේකෙනත් අහනවා. මට ඕන ඒකත් බලන්න පුළුවන්. ආනාපාන දිහා බලන සත්‍ය පීඨීමේ වෙනසක් වෙන්නේ නැහැ. ඔය දෙකම අදහස් කරන්නේ හිත වෙනස් වෙනවා කියලා. යෝගාවචරය ඥාතංච ඥානංච උභෝ විපස්සති කියන එකේ තාම ඥාතයයි ඔය කතා කරන්නේ. එතකොට ඒක දැනගන්න ඥානයත් වෙනස් වෙනවා. හැබැයි ඒක මම කියාගෙන තියෙන්නේ. ඒක ස්ථිරයි කරගෙන. ඒක සාස්ත්‍රත කරගෙන තියෙන්නේ. ඒක සදාකාලික කරගෙන. ඒකට මේ වෙනස් වීම පේනවා කියලා තමයි කියන්නේ. මොකද වෙන්නේ ඇත්තට මේ වෙනස් වීම හිතේ වෙන වෙනස් වීම අනුව තමයි ඔය අරමුණු බාහිරට ඔක්කොම වෙනස් වෙන්නේ. මනෝපෝබංගමයි මා ධම්මා. මනෝ සෙට්ටාවක මනෝමයයි. ඉතින් එතෙන් දැන් ටිකක් අල්ලන්න. ඉතින් දවස් 10ක වැඩමුළුවක් නිසා මම හිතනවා කීප දෙනෙක් අපිට එතෙන් අණ ගහගෙන යන්න පුළුවන්. හැබැයි ඒකට වැදගත්ම වෙන්නේ අන්න ඒකට අවශ්‍ය අප්‍රමාදේ, ඒකට අවශ්‍ය කරන මයින්ඩ් සෙට් එක, ඒකට අවශ්‍ය කරන සූදාන ශරීරය. එච්චරයි සංසාරේ අපි මෙතෙක් වව් වැදගත්ම දේ. මේ දේවල් වෙනස් වෙනවා. ඒක මේ මාවනාට කරන අකරතැබ්බයක්වත්, ඒක මේ ප්‍රශ්නයක්වත් නෙවෙයි. මේ භාවනාවේ උත්තරේ. මේ තමයි අනිච්චං කියන එකේ හුත්වා භවතා අනිච්චතා නිච්ච පටිපක්කතා ගොඩාක් වචන තියෙනවා. මේකට වෛර කරන එක තමයි යෝගාවචරය කරන්නේ. ඒ කියන්නේ කර්මතාන සුද්ධ වෙලා නැහැ. ඒ හේතුව සමතිතේ ඒක තමයි උගන්වන්නේ. සමතිති කියන්නේ අරමුණ දිගට පවත්තන්න, සතිය දිගට පවත්තන්න, සමාධිය දිගට පවත්තන්න, හිත අරමුණට බස්සන්න කියලා. ඒක සියල්ලම සමතේ. ඒක හොඳයි. හැබැයි ඉතින් ඉඳගෙන අරමුණ දිගට පවතින්නේ නැහැ, වෙනස් වෙනවා. බාහිර අරමුණ දිගට පවතින්නේ නැහැ, වෙනස් වෙනවා. හිත දිගට පවතින්නේ නැහැ, වෙනස් වෙනවා. ධ්‍යානයකට ගියත් ඒක හිතට පවතින්නේ නැහැ, වෙනස් වෙනවා. එතකොට ධ්‍යාන පිළිබඳ අට්ඨනාගම හිමීට බහිනවා. හිතක තියෙන වට්ටංගම හිමීට බහිනවා. අරමුණේ තියෙන වට්ටංගම හිමීට බහිනවා. බාහිර වලින් තියෙන කරදරත් හිමීට නොසැලිය යුතු තැන් නොගිනිය යුතු තැනටපත් වෙනවා. ඒකයි දුක්ඛ කියලා කියන්නේ. ඉතින් අර සක්මන ගැන කියනවා නම් අපි ළඟ තියෙනවා ඒකාරෝ කියලා බුද්ධ ජානනාථගේ සූත්‍රිකින් ගත්ත පාඩයකට හදපු වීඩියෝ පාට දෙකක්. ඒකේ පෙන්නනවා බල සම්ප්‍රේෂණය වෙන හැටි. කකුලක් කොහොමද ක්‍රියාත්මක කරලා හරියට උකුල් ඇටේ සකරෝ දෙක බොස් ගෙඩිය නම් එතෙල්ල හරියට පාදමටත් එතෙල්ල සුන්දරට සමාන දුරතියි. උඩ කොටස මහ බම්බා වගේ හිටිනවා, යට කොටස හෙල්ලි 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 ඉදිරියට ගෙනියන හැටි ඇට සැකිල්ලකට උපමා කරලා අපි පොඩි විනාඩි 5ක විතර වීඩියෝ පටියක් ඇදුවා. ළමයි දාලා මේ animation කරලා YouTube වලින් අරගෙන. ඒතර වෙන බුදුජානනාංශයෙන් එක පෙන්වන්නට අවුරුදු 2600කට ඉස්සෙල්ලා රතරෝදේක ඒකාරෝ කියන්නේ එක අරයක්. එක අරයක් අරගෙන සක්මණ විශ්වර කරපු හැටි. මේ ළඟදිත් තිබුණා සර්වාගමික කට්ටියගේ භාවනා ක්‍රම ගැන. ඉතින් ඔක්කොමලා හරියට අගය කරා ඉඳගෙන කරන භාවනා. හැබැයි සක්මණේ ගොල්ල දැනගෙන හිටියේ නෑ. මං කව බුදුරජාණන් වහන්සේ විතරමයි ලෝක සාස්ෘණ වහන්සේලා අතර සක්මන් භාවනා විතර කියලා දුන්නේ. ලංකාවට කෙලවුනේ ලංකාව අධිරාජ්‍යවාදයට යට වුණේ අපි සක්මන පාව දීපු දවසේ. ආයසරය සක්මන් පටන් අරගන්න අපි ලෝකේ පළවෙනි රාජ්‍ය බවට පත් වෙනවා. එනිසා ඒකට බුදුරජාණන් සබි උනන්දු කරපු චංකමානිසංස සූත්‍රය වගේ මේ ඒකාරෝ කියන පදය ඉවදීහා බලනකොට පේනවා අපි කොච්චරක් බුද්ධහම කියලා වැරදි කණක් අල්ලගෙන තියෙනවද කියලා. ඒකේ සාපේ අපිට වැදිලා තියෙනවා. හැබැයි මම ඒකට නෙමෙයි මේ කතා කරන්නේ. අද පටන් ගත්තොත් හෙට ප්‍රතිඵල. කිසිසේත්ම ප්‍රමාණ නැහැ. ඊසාන ඉස්සන්වන්නේ අපි ප්‍රධාන වශයෙන්ම අගය කරන්නේ සක්මන. ඒකට වීඩියෝ පහක් විතර අපි ළඟ දෙනවා. මම එකක් දැන් බලලා ඇති. අනිත් ටිකත් ඔය ෂයාන්ට කීයක් හරි ගානක් දීපුවාම උපෙන්නයි. ඈ? තව කීයක් ඕනේ? හරි අපි යනයි ගා ප්‍රශ්නය.
අවසරයි. ඊළඟ වார்த்தාව තෙරුවන් සරණයි. වැඩ සිටින මහා සංඝරුවණින් අවසරයි. භාවනාව වඩනවා මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. ආනාපාන සතිය වැඩුවේ. මුලින් පර්යංකයේදී වඩන විට නාසිකාවේ එක දොරකින් පිට වෙනවා හොඳට දැනුණා. සමහර විට රවුමට නාසිකා දොර පේනවා. අරය නූලක් වගේ ඇදී එන බවක් දැනෙනවා. අර රවුමට පේන දොර මැදින් එහෙම බලනකොට කය කොඳුයට පෙළ රිදුම අමතක කරන්න හැදුවත් බැරි වුණා. අර ආනාපාන භාවනාව අත්හැරලා කොඳුයට පෙළට සිත යොමු කරාම වේදනාව දැනෙන හරිය සුදුවට තරමක් පේනවා වගේ දැනුණා. ටික වේලාවක් බලාගෙන හිටිය ඊට පසු දන හිසෙන් පහල කොටස දැනුණා. ඔහොම ටික වෙලාවක් ඉන්නකොට නැවත ආයාසයෙන්ම නාසිකා දොර ළඟින් හුස්ම දැනුණා. ටික වේලාවක් හුස්ම ඉහළට එනවා. නාසිකාවේ අග දැන් තියෙනවා. ඒ හුස්ම ඇතුළු වීම නෙම වුණාම පහලට ඇදී ඇදී හුස්ම දැනුණා. හරියට ලී ඉරනවා වාගේ උඩට එනවා පහලට යනවා. සක්මණේ ඔසවන පාදය එසවෙන ආකාරය, යවන පාදය යන ආකාරය, තබනකොට තබන ආකාරය දැකගෙනම හැරෙන විට එක කෙළවරක වමින් නතර වී වමින් හැරුණා. නැවත වමට හැරුණු පාදය ලනු පැදුරේ වදිනවා හොඳට දැනෙනවා. විලුඹ ඇඟිලි වදින විට රළු ගතියක් දැනෙනවා. විනාඩි කීපයක් සක්මන් කරන විට ආය නාසිකා දොරත් පේනවා. කෙළවර බිත්තියේ රවුමට හඳ වගේ පේනවා. ඒ වෙලාවට තරමක් සහනයක් සතුටක් දැනෙනවා. ඒ විදියට සක්මන් කළා. සැතපෙන විටත් අට්ටිකය පේන්න වුණා. තරමක් සුදුවට පාදයේ ඇඟිලි මස්වලින් වෙන් වී වගේ පේනවා. දන හිසෙන් පහල කොටස පේනවා. ආයේ හිස් කොටස පේනවා මස් නැතිව. ගුරු පාටට පේනවා. පෑන් පහසු වෙනකොට සීතල හොඳට දැනෙනවා. සබන් ගාන විට සියුම් දැනීමක් දැනෙනවා. වතුර බින්දු බින්දු ඇඟට වැටෙනවා. ඒවා පහලට බසිනවා දැනුණා. ටික වේලාවකින් වතුර වැටෙනවා දැනුණා. යටිපතුල සීතල වුණා. දානෙ වළඳන විට අඩව ඇස් පියාගෙන වැළඳුවා. වළඳන බව දැනුණා. මේ දේ වළඳන බවක් දැනුණා. පාත්‍ර දාරෙන් රවුමට පේනවා. අනන බව දැනෙනවා. මුව අත ගැටෙනවා. දිව ගැටෙනවා. උණුසුම කටට දැනෙනවා. මිරිස්සර ලුණු රස දැනෙනවා. මේ ආකාරයට දැනුණා. ඊට පසු සිත ගැන විමසුවා. මුලින්ම සිත නැති බව වගේ දැනුණා. බලන විට අල්මාරිය ඇතුලේ පොත් අල්ලගෙන අල්මාරිය ඇතුලේ පොත් අල්ලගෙනනේ. ඉතින් සිත දිහා බලාගෙන හිටියා සංසුන්ව තියනවා. ඔන්න ඔහොම තිබිලා ඉන්දසාල ගුහාවට ගිහින් පංචසික දේවපුත් ළඟ ඒ දෙස බැලුවා. ටික වේලාවකින් වෙනස් වෙලා ගියා. දැන් සතිය පිහිටලා කයේ අට්ටිකේ වෙත දැන් පර්යංකේ ඉන්න බෑ කියනවා. ඒ දෙස බලා සිටියා. ඔහොම ඉන්නකොට සිත සංසුන් වෙලා ටික වේලාවක් ආනාපාන හුස්ම වෙත යොමු වුණා. ධම්මානුපස්සනාව. සිත උදාසීන වෙලා ලොකු කැමැත්තක් නැහැ. ඡන්ද ඉද්ධිපාදය දුර්වලයිනේ. කමක් නැහැ. හරියයි. කුසල සිත නම් තියෙනවා. නිවර්ණම් නැහැ. කුසල වීරිය තරමක් තිබුණා. අසරණකමක් දැනෙනවා. ලොකු හාන්දුරුව නැහැනේ. හිටියා නම් තව සතුටින් ඉන්න තිබ්බා. සිනහ වෙලා. කමක් නැහැ. විවේක නැහැනේ. එපමණයි.
ඔය මේකේ අර ආනපනී කරගෙන යනකොට ඒකේ තියෙන යම් යම් දේවල් දකිනකොට පිටකොන්දේ අමාරුවක් දැනෙනවා. මෙතන මෙතන ආනපනී කියලා අපි ගන්නෙ රූප කර්මස්ථානයක්. වායෝ පොට්ටබ්බ ධාතුව. ඊට පස්සේ ඒකේ ඉන්නකොට නාම කර්මස්ථාන වලට යන චිත්ත වේදනා චිත්ත ධර්ම වලට. ඇති මේ රූප කර්මස්ථානට වැඩිය 17 ගුණයක් අනිත්‍ය ප්‍රකටයි වේදනා. රූපේ අපි සාමාන්‍ය අභිධර්මයේ වුණත් අටුවා වුණත් කියනවා රූප කලාප චිත්තක්ෂණ 17ක් තියෙනවා. වේදනා චිත්තක්ෂණ එකයි තියෙන්නේ. ඒ නිසා මේ ආනාපානය වෙනස් වීමින් හිතේදී හෝ ස්ථාවරවතියේදී වේදනාවට ගියා නම් ඒක හිතුවට වැඩි වේගෙ වෙනස් වෙනවා. හැබැයි ඒක උකහා ගන්න බෑ වේදය තියෙනවනේ. වේදනාව නෙවෙයි විඳීම විතරක් බලන්න ඕනේ. ඒකට කියන්නේ වේදය කියලා. ඒ තමයි ප්‍රතිවේද කරනවායි කියලා කියන්නේ. වේදනාව ලොකු පාඩමක් උගන්වනවා. අපි එනකොට අපෝ වේදනාවක් ආවෝ මට බැරියෝ කියලා නැටුවොත් අපිට අර රූප කර්මස්ථානයේ ආනාපාන වෙන වෙනස් වීම හෝ වේදනාව බොහොම යහුසුල වෙනස් වෙනකොට වැඩි වෙනවා අඩු වෙනවා. අන්නේදී බැලීමේ හැකියාව නැහැ. ඒකයි අද මිනිස්සු මෙච්චර මේ වේදනානාශක පාවිච්චි කරන්නේ. ඒකයි මිනිස්සු මෙච්චර කුඩු ගහන්නේ. ඒකෙන් කරන්නේ මෝෆින් ඉෆෙක්ට් එක වේදනාව කපලා දාන. ඕක නෙමෙයි බුද්ධජානක කියන්නේ මතු කරලා ගන්න ඕන. වේදනා ගත්තොත් රූපෙටත් වැඩිය 17 ගුණයකින් අටුවචාන් වාචේ කොහොම 17යි කියලා ඉලක්කම ගත්තද මන් දන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. හරි වේගෙන් සිද්ධ වෙනවා. ඒ නිසා වේදනාවට සාදරව ගියොත් වෙලාව ආවට පස්සේ තමයි රූපෙන් වේදනාවට දාන වේදනාන් චිත්තානුපසනාවට ඒකෙන් ධර්මානුපසනාවට යන්නේ. හැබැයි සෑහෙන කොටසක් රචනය ප්‍රබන්ධයක්. ඒ වගේ මනෝමූලිකව හිතා ගන්න දේවල් ඒක එච්චර දෝෂයකට ගණන් ගන්න එපා. හැකිය හැකි වෙලාවේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණේ ආනපානේ හෝ සක්මණේ තියාගන්න ඔය පේන දිව්‍ය ලෝකයි ඔය අනිච්චන් දුක්ඛ අනාත්මයි ඔය අසුබේ ඒවා ටිකක් මනෝමූලික දේවල් ඒකෙත් රගේ කරන්න එපා. ප්‍රත්‍යක්ෂණය කළ හැකි ඩිරෙක්ට් ටච් එක කෙලිම ගන්න පුළුවන් එක අරගෙන ඉදිරියට යන්න ගාක් ඉඳ තිනවා ඉස්සරහට යන්න
අවසරයි. ඊළඟ වார்த்தාව තෙරුවන් සරණයි. අවසරයි ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව පාදයේ ඔසවනවා තබනවා යයි මෙනෙහි කළෙමි. එහිදී පාදයේ බිම වදින අවස්ථාව පැහැදිලිව දැකිය හැකි විය. එම අරමුණෙහි වටයක් දෙකක් පමණ යාමට පුළුවන්. අවට ශබ්ද නිසා සිත පිට ගිය අවස්ථා බොහෝය. සිත පිටව ගියත් වහාම එය නැවත අරමුණෙහි තබා ගැනීමට පුළුවන්. රැහැයි හඬ හා රිලව් හඬ ඒ අතර ප්‍රධානය. ඇතැම් විට පාදයේ ඇඟිලි රේඛා වලින් ගින්දරක් පිටවන අයුරු දැනේ. එයද ටික වේලාවකින් නැති වී යයි. එදිනෙදා දානේ වළඳන විට මතකයෙන් දානය වැළඳිය හැක. පඩිපෙල් නගින විට හා බසින විට ධනහිස් හා වලලු කරට බර දැනේ. වෙනදා නැති සම්සුන් බවක් හා සතුටක් නිතර භුක්ති විඳිමි. වරදක් ඇතොත් පහදා දෙන්න. තෙරුවන් සරණයි.
අපි ඉස්සරහ ලිපිත් කියව ගොඩක් එදිනදා වැඩ කරනකොට දානේ වන්දනකොට පැම්පාසු කරනකොට සැතපෙනකොට තියෙන කාරණා මෙතේ ඒක කියන්නේ දැන් අපි කයත් එක්ක යාළු වෙන්න හදනවා. මුමිතුවාකල් සංසාරේ ඉඳලා තියෙන්නේ මේ කයට වෛර කර කර. කිසිම කෙනෙක් තමන්ගේ ඇඟට ප්‍රිය නැහැ. මේට වැඩි මේක උස්සුනා නම් හොඳයි, කළු වුණා නම් හොඳයි, දික් වුණා නම් හොඳයි. ඉතින් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණේ නගර කියලා කියන්නේ. තමන්ගේ මේ ලැබිච්ච ශරීරයේ ඒක කියන්නේ අත්බාව ප්‍රතිලාභය කියලා. ලාභයකට සලකන කෙනෙක්මයි ජීවිතේට මම දැකලා නැහැ. පිරිමි ගෑනුන්ගේ ශරීරයට කැමති. ගෑනු පිරිමිගේ ශරීරයට කැමති. නාකියෝ පුංචි ශරීර වලට කැමති. පුංචි උන් වයසට ගිය අයගේ ශරීර වලට කැමති. තමන්ගේ මේ මොහොතේ මම දැන් මෙතන ශරීරයට කැමති වුණා නම් නිවන එතනයි. ඉතින් ඒකේ ලකුණු තමයි ඔය පේන්නේ ඉඳලා ඉట్లా අපි ටිකෙන් ටික ටිකෙන් ටික වටෙන් වටටම ගිහිල්ලා ගෙටටම ගෙටම එනවා කියනගේ වටම ගිහිල්ලා ගෙටම එනවායි කියලා ආයෙත් ටික ටික වැඩ කරන ගමන් ශරීරයත් එක්ක සම්බන්ධ වෙනවා. බුදුන් එක්ක සම්බන්ධ වුණාමයි කිසි චේතු වෙනසක් හිතන්න එපා. මොන දෙයේ කෙරුවත් Tamanට මම දැන් ඉඳගෙන මම දැන් වළඳමින් මම දැන් යමින් එමින් කියලා කල්පනා වෙනවනම් ත්‍රිලක්ෂණේ වගේම ත්‍රිරත්නේම තියෙනවා. ඒකයි බුද්ධ රත්නේ, ඒකයි ධර්ම රත්නේ, ඒකයි සංඝ රත්නේ. ඒක අමතක කරන්නයි අපි මේ নানা ප්‍රකාර කෝලං කරගෙන පූජාවල් කරගෙන මේ පිංකම් කරගෙන සරසගෙන සද්ද දාගෙන සත්තරණ කොටි විහිදුවගෙන දුම් ගහගෙන නඩන්න දැන හිත බාහිරට ගෙනියන්නේ. හැබැයි ඒ වුණත් ඒක වුණා සතියින් කරන්න පුළුවන්. අතියින් කරන පේන ඔය කෝලම් මොකොත් ඕනේ නෑනේ. උත්තම කුසලයේ තියෙන මේ ඉන්න බව දන්නේ එකනේ. ඒකට කැමති නැති කට්ටිය තමයි උත්සව කරන්නේ. ඒවට කියන්නේ අංග භූෂණ, පරිස්කාර භූෂණ, රාජ්‍ය උත්සව, රාජ්‍ය සම්මාන, අමු විකාර. ඔය එකක්වත් හරියන්නේ නැහැ. මම දැන් මෙතන කියන දැනගත්ත කියලා මේ චරිතය කියන්නේ දැන් ටික ටික අර මම දැන් මෙතන කියන තැනට ඔමටි පපා කුමුළු මොකුළු පපා එනවා හිත. පුළුවන් තරම් උනන්දු කරවන්න. මේ ශරීරයට ගරුකරනද, වර්තමාන මොහොතට ගරුකරනද, මේ ඉන්න තැන මම දැන් මෙතන. ඕක අපිට ලැබිච්ච ජන්ම දායාදයක්. ඕක තව තවත් හම්බෙච්ච අවස්ථාවේ දිනු කරගන්න කියලා අපි යනවා ඊගා වර්තාවට.
අවසරයි. ඊළඟ ප්‍රශ්නය, ගෞරවනීය ස්වාමින් වහන්ස, ඊයේ අපේ ස්වාමින් වහන්සේ සිදු කළ සුමදුර ධර්ම දේශනාවේදී පැන නැගුණු ගැටලු කීපයක් විසඳා ගැනීමට කැමැත්තෙමි. පළවෙනි එක, සතියත් සම්පජඤ්ඤයත් අතර වෙනස පහදා දුන මැනවි. දෙවෙනි එක, ජාගරිතේ සම්පජානකාරී වන්නේ කෙසේදයි පහදා දුන මැනවි.
ඒ ඔය කොලිමන දෙන්න මම අද බණ කියන වෙලාවේදී අපි බණවලදී මේ ටික සාකච්ඡා කරන්න ගනිමු. අපි යන ඊගා ප්‍රශ්නෙට. මට ඒක ලැබෙන්න සලස්සන.
අවසරයි. ඊළඟ කමටහන් වාර්තාව, සතිමත් ඇවිදීම. ලනුපැදුරේ කිහිපවරක් දෙපසට අහඹු ලෙස ඇවිද්දා. සක්මන කෙළවරේ සක්මන ඉදිරියට තබා සිටගත්තා. කය ඍජුව ඇති බවත් බෙල්ල ඍජුව ඇති බවත් මෙනෙහි කළා. ඉන්පසු වම් පාදයේ ඉදිරියට තබා ඇවිදීම පටන් ගත්තා. සක්මන කෙළවරේදී නැවතුණා. සිටගත්තා. සිටින ඉරියව්වට සිත පිහිටෙව්වා. පාද දෙකට කයේ බර සමව බෙදී ඇති බව දැනුණා. වාර කීපයක් දෙපස ගමන් කළා. වම් පාදයේ ඉදිරියට තල්ලු වෙන විට එය ඉදිරියේ සිවුර දැවටෙනවා දැනුණා. තවද දකුණු කකුලේ බත් කෙන්ඩේ සිවුර දැවටුණා. දකුණු කකුල ඉදිරියට තල්ලුවන විට දකුණු කකුලේ ඉදිරියටද වම් කකුලේ බත් කෙන්ඩ පසුපසද සිවුර දැවටෙනවා දැනුණා. සක්මන කෙළවරකදී නැවතී ඊතා සැමෙන් එක් පාදයක් ඉදිරියට යන විට සිදුවන දේ නිරීක්ෂණය කළා. වම් පාදයේ ඔසවන විට පාදයේ කොටස බොලට හන්දියෙන් උඩට මද වශයෙන් කැරකුණා. කලවා කොටස කලවා අස්තියේ උඩ හන්දියෙන් ඉදිරියට මද වශයෙන් කැරකුණා. පාදය දන හිස සන්ධියෙන් මදක් පසුපසට කැරකුණා. දකුණු පාදයේ ඉදිරියට තබන විටද එසේ සිදු වුණා. සක්මනේදී සිවුර ස්පර්ශ වීම දැන ගනිමින්ද පාදයේ සිදුවන භ්‍රමණයන් බොලට හන්දිය, දනහිස හන්දිය, උකුල් හන්දිය වරහන් ඇතුලේ මනසින් අරමුණු කරා. එපමණයි.
එතකොට අර මෙහෙම හෙල්ලියලි තිබුණ ඇටපේලිය බර ගන්න වෙලায় හරියටම රේඛාව සකස් වෙලා විලුඹේ ඉඳලා උකුලට තල්ලු කරලා දෙනවා බර. ඉතින් උකුලේ ඉඳලා කොඳු ඇටපේලිය දිගේ ගිහිල්ලා ඇට්ලස් කසේරු කාට ගිහිල්ලා ඒකෙන් ඔලුව උස්සගෙන ඉන්නවා. උඩ හරියට මොනකුත් වෙනස් වෙන්නේ නැහැ. එතකොට අනික් ඇට මේ කකුල බර ගන්නකොට මේ කකුල ඔය පැද්දි ලගිලා සොත්ති කකුලක් වගේ ගිහලා තියලා එයා බර ගන්නකොට මේක සොත්ති වෙනවා. මේක නිකන් පැද්දෙන්න ගන්නවා. ඉතින් එතකොට තේරෙන්න පටන් ගන්නවා අපි හැම වෙලාවෙම ඇවිදින්නේ තනි කකුලේ. කකුල් දෙකක් කියලා කිව්වට මේ මානවය හැදුනේ ඉස්සල්ලාම කකුල් හතරේ සතාවේ. පරිණාමය උගන්නන්නේ එහෙමයි. ඉතින් අපි පිළිගන්නවනේ තික වෙනම දෙයක්. ඊට පස්සේ කකුල් දෙකට නැගිට්ටා. දෙකෙන් ඇවිදිනකොට තනි කකුලේ ඉන්නේ. ඉතින් මේක සර්කස් එකක්. සක්මන කියලා කියන්නේ විශාල එකලස් කිරීමේ සර්කස් එකක්. නිවන් දකින්න බොහොම කිට්ටුම තැනක්. ඉතින් අපේ අද ලංකාවේ පන්සල් වල කිසිම තැනක සක්මනක් නැහැ. හැබැයි මේක තියෙනවා. බොමලුව තියෙනවා. මිනිස්සු හරි ආසයි හන්දාවට බොමලුවට යන්න. මොකද ඒක හරි ලොකු ඈත් වෙනවයි කියලා භූගත වීමක් තියෙනවා. සවත් විසිරෙපු නැතුව පොළොවේ ඇවිදිනකොට ලෝකේ තියෙන සියලුම වාත අමාරු පොළොවට ඇදලා ගන්නවා. දීන්සා ඒ සක්මනේ තියෙන ඒ ටික බැලුවොත් එක පීවරකින් තව පීවරකට යනකොට මගේ වර කිලෝ 65ක් මේ කකුල තිබිලා කිලෝ 65 යාට මාරුනා තේරෙන්නේ නැහැ. ඒකට කියලා ඒක ආයෙ මේකට යනවා කිලෝ 65 තේරෙන්නේ නැහැ. උත්සාහ කරන්න බෑනේ සිමෙන්ති කොටයක් අතින් අතට මාරු කරන්න. කිලෝ 50ක් කරන්න බෑ. නමුත් අරග කර්ම ශක්තියට මේක අරගෙන යනකොට දුවනකොට මොන අලිය කෙලනකොට එහෙම මතකවත් නැහැ. නමුත් අපි මේක නැවතිල්ලේ සතියෙන් නිශ්ශබ්දව කරනකොට මේක එකලස පේනවා. ඒක මේ එකලස අරගන්න මානවයට අවුරුදු ලක්ෂ 20ක්ද කොහෙද කියලා තියෙනවා. මේ පරිණාමයේ දුගන්නන්නේ මේ කකුල් හතර හිටපු සතා කකුල් දෙකට ඇවිල්ලා ඇවිදිනකොට එක කකුලෙනි මුළු එකම බැලන්ස් කරන්නේ. ඉතින් මේකට අවධානය යොමු කරවන්න සමාවෙන්න. මේකෙන් අවධානය එළියට ගන්න තමයි පාර ආයිනේ අපිට මේ සයින් බෝඩ් හිටවලා තියෙන ඇඩ්වර්ටයිස්මන්ට්. ඉතින් යනකොට බලබලා යනවා මිසක් ඇවිදිනව මතක නැහැ. ඇවිදින්නෙත් නැහැ. ත්‍රී වීලර් විතරයි මතක තියෙන්නේ. එළියට බැස්සොත් පාරට විජහාට හොයනවා වාහනය. දැන් මේක දෙසරයක් කියලා පහල යන්නකො මේ මේ කන්දේ මීටර් 5 මීටර් 600ක්. මොයියෙන් බහින රෝගයක් හැදෙන්නේ නැහැ. උත්තරම වහිනවා. කූඩැල්ලොත් තියෙනවා. සර්පියොත් තියෙනවා. පාරත් ලැසෙනවා. තල්ල ගන්නොත් උඹේ. සතියෙන් ඵලයන්. ඉතින් හෙට විතර වැඩිම කට්ටිය උඩහට ගිහිල්ලා සක්මන් කරලා කූඩැල්ල ටිකක් කාලා වැටිලා ලැස්සලා. එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ දුෂ්කර ජීවිතයේ තියෙන වටිනාකම. ඒ නිසා සක්මන්ට පුළුවන් තරම් අවධානය යොමුකරනද ඒක තමන තමන පියවරක් පාස නිවනට ලං වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට.
අවසරයි. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඒකාරෝ යන්න පැහැදිලි කර දෙනසේක්වා.
අපි ඒකට චිත්තපටිය බෙදනවා. එතකොට ඒක ඒකේ ගාතාවක් තියෙනවා. එක අරේකින් රෝදේ කැරකෙන හැටි බල කැවෙන්නේ එක අරේකට බලගන්නේ. අනික වයින් කරන්නේ එකලස හරන් විතරයි. ඒ අනුව අපි ඇවිදිනකොට මේ රෝදයක් කරගෙන ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන ආදර්ශය. අපි ඒක චිත්‍රපටිය පෙන්වන්න කියලා හිෂාන් කියක් හරි ශේහන් හිෂාන් නේ. හොඳයි.
අවසරයි. ඊළඟ වார்த்தාව සක්මන් භාවනාව. සක්මන් ආරම්භයේ පටන් පා වල චලනය යටිපතුල් පොළවේ ස්පර්ශ වන ආකාරය හොඳින්ම දැනේ. ලනුපැදුරෙහි යටිපතුල් ස්පර්ශ වන විට ස්පර්ශයේ සිදුවන ප්‍රදේශ කවරේද යන්න හොඳින් දැනේ. ලනුපැදුරෙහි රළු තද බව හොඳින් දැනේ. මෙවැනි දැනීම් දැනගනිමින් ශාරීරිකව පැන නගින යම් වේදනා දැනගනිමින් සක්මන සිදු කිරීමේදී සිත සක්මනෙන් පිට අරමුණක් කරා ගියද අල්ප මාත්‍ර වශයෙන් හෝ සක්මනෙහි දැනීම් දැනේ. මුළුමනින්ම සිත පිටව නොයයි. නමුත් සක්මන තුල සිත පිහිටා තිබේදී වෙන අරමුණකට සිත ගිය විට ඒ බව දැනගෙන එම අරමුණේ සිට සක්මන බැලිය හැකි බව හා තමන්ට කැමතිනම් පිට ගිය අරමුණේම සිහිය පවත්වමින් සක්මන નિરાයාසයෙන් සිදුවන බව දැනගැනීමට හැකි බව දැනගත් මොහොතේ සිට සක්මන වඩාත් පැහැදිලි සැහැල්ලු ආකාරයෙන් සිදු කිරීමට හැකි විය. එපරිද්දෙන්ම බාහිර රූපයක් බලමින් හෝ ශබ්දයක් අසමින් හෝ වේදනාවක් විඳිමින් හෝ සක්මන දැනගත හැකි බව හොඳින්ම දැනුනි. ඉදිරියටත් මෙලෙසම අඛණ්ඩව සිදු කළ යුතුද නැද්ද හෝ තවත් යමක් එකතු කළ යුතුද නැද්ද පිළිබඳව ගෞරවනීය ස්වාමින් වහන්සේ උපදේශක් ලබා දෙත්වා. පර්යංක භාවනාව. භාවනාව සඳහා අසුන්ගෙන සුළු වේලාවක් යනතුරු හුස්ම රැලි තරමක් තදින් වේගවත්ව දැනේ. බාහිර අරමුණු පැමිණියද හුස්ම රැලි වලින් මුළුමනින්ම සිත පිටව නොයයි. නමුත් ටික වේලාවකින් හුස්ම රැලි සිහින් වී දැනෙන නොදැනෙන මට්ටමෙන් සෙමෙන් දැනේ. මෙම අවස්ථාවේදී ආරම්භයේදීට වඩා බාහිර අරමුණු වලට සිත සමීප වන ගතියක් දැනේ. එවිට බාහිර අරමුණු වලින් නැවත ආනාපානයටම සිත ගැනීම සිදු කළද හුස්ම රැලි ඊටාම සිහින්ව දැනෙන නොදැනෙන මට්ටමේ පවතින නිසා නැවත වේගයෙන් සිත පිට අරමුණු කරා දිවයයි. බාහිර අරමුණු ඔස්සේම සිත ඇදී ගියද එම අරමුණු තුල අසිහියෙන් තොරව සිටිමි. මේ අවස්ථාවේදී කළ යුත්තේ කුමක්ද? නැවත වෙන අරමුණකට සිත ගත යුතුද? පැමිණෙන අරමුණු දෙස බලමින් සිටිය යුතුද? හුස්ම රැලි ඊටාම සිහින් වී ඇති නිසා දැනෙන නොදැනෙන මට්ටමක පවතී. කායිකව යම් සුවදායි සැහැල්ලු බවක්ද දැනේ. ස්වාමින් වහන්ස, කාරුණිකව ඉදිරියට සිදු කරගෙන යාමට උපදෙස් ලබා දෙන්න.
මේකේ දැන් හොඳටම පදං වෙච්ච කෙනෙක්ගේ රචනයක්. ඉතින් මම මේ දෙන උත්තරේ මට ආධුනික අයට ටිකක් බරපතල වෙන්න පුළුවන්. නමුත් මේ කෙනාට කතා කරුවොත් මේ වගේ මට්ටමට ගිය කෙනෙකුට අවස්ථා හතරක් තියෙනවා. කැමැතිනම් මූල කර්මස්ථාන, ඒ කියන්නේ පරියංකේ නම් ආනපානේ, සක්මණිනම් වම දකුණේ ඉන්න පුළුවන්. කැමැතිනම් පිටිගිය අරමුණේ ඉන්න පුළුවන්. සද්දක වේදනාවක හිතවිලි හොඳටම දන්නවා හිත පිටිගිල්ලයි කියලා. කැමැතිනම් දෙකේම ඉන්න පුළුවන්. කැමැතිනම් දෙකම අතහැරලා හිත ස්වාධීන කරගන්න පුළුවන්. මේ හතරට කියනවා ආර්ය පරිේශන කියලා. එකක් හරි නැහැ. ආධුනික යන කරන්නේ කොහොම හරි මූල කර්මස්ථානේ ඉන්න එකනේ. බාහිරාරණ පුළුවන් තරම් ප්‍රතික්ෂේප කරන්න කියලා. දැන් මෙයා කියනවා මට පිටේ ඉඳගෙන මූල කර්මස්ථානේ බලන්න පුළුවන්. ඒ කියන්නේ මං කොහේ ගියත් මට මේ CCTV කැමරා එක මං යන වාහනේ තියෙනවනම් මට පිට ගියයි කියලා ගාණක් නැහැ. ඉතින් මේ හතරම කරන්න පුළුවන් වුණත් සැකයක් තියෙනවා. ඒකයි ප්‍රශ්න লীලා තියෙන්නේ. නමුත් සැක දුර කරලා කියන්නේ සද්දේ අරමුණේ හිටියත් එකයි, මූල කර්මත්තන්නේ බාහිර අරමුණේ හිටියත් එකයි, දෙකම ඇසුරු කරත් එකයි, දෙකින්ම පරිබාහිර වෙලා නිවන් දැක්කත් එකයි. ඒ කියන්නේ ස්වාධීන වුණත් එකයි. ඒ භවනා කරගෙන යනකොට හම්බෙන එක තැනක් තමයි අපි අරමුණේ ස්වායක්ත වෙනවා, අපි බාහිර අරමුණේ ස්වායක්ත වෙනවා. කැමති නම් දෙකම අද්දකින් අල්ලලා ඉන්න පුළුවන්, කැමති නම් දෙකම අතාරින්න පුළුවන්. ආනේ ඒ දේවල් කරන්න බෑ ආධුනිකයන්. එනිසා කියනවා මරණ මොහොත එනකන් සතිය වඩන්න නැතු ඉන්න එපා. පුළුවන් තරම් කල් ඇතුව සතිය වඩලා මේ ටික සූදානම් කරලා තියාගන්න ලෙඩ වෙන්න ඉස්සෙල්ලා. මේ ටික සූදානම් කරලා තියන්න වයසට යන්න ඉස්සෙල්ලා. මේ ටික සූදානම් කරලා තියාගන්න මැරෙන්න ඉස්සෙල්ලා. මේ මොහොතේ ඔක කරන්න බෑ. එතකොට අපිට එන ඕනම විකල්පයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා හොඳ වටින රචනයක්. මේ රචනා ක්‍රමයේ මේ තියාගෙන මේක දිගට කරලා බලන්න කොහෙන් කෙලවර වේ දැනෙමට සාතික කරලා කියනුරන් කෙල වෙනවා, නිවන් දකින්නවා, මම නැති වෙනවා, බලාපොරොත්තු සුන් වෙනවා, අපි ලෙවලට යනවා, අක්‍රමිකතාවයට යනවා, මෙතෙක් කරපු දේවල් සීරම බිඳුවට බහිනවා, ඉතින් කෙලවයන් කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට.
අවසරයි. ඊළඟ වார்த்தාව ගෞරවනීය ස්වාමින් වහන්සේ, ඊතා කැමැත්තෙන් මෙම භාවනා වැඩසටහනට සහභාගී වන්නෙමි. ඊයේ උදෑසන සිටම සක්මන් භාවනාවේ සහ පාරයන්ක භාවනාවේ යෙදෙමි. මම දැන් මෙතන යැයි සක්මන සිතා වම දකුණ හා ඔසවනවා ගන්නවා තබනවා යැයි සක්මන් කළත් මම දැන් මෙතන යැයි සිතා පාරයන්කේ හිඳගෙන හුස්ම ගන්නවා පිට කරනවා නාසිකාග්‍රයෙන් හුස්ම ඇතුළට එනවා ආදී වශයෙන් සිතුවත් වැඩි වේලාවක් එම අරමුණෙහි සිත රඳවා ගන්නට නොහැක. සක්මනේදීත් පර්යංකේදීත් ක්ෂණිකවම සිත වෙනත් අරමුණ ඔස්සේ ගමන් කරයි. වෙනස් වූ බව දැන නැවත අරමුණකට ගත්තද මොහොතින් සිත බාහිර අරමුණ ඔස්සේ ගමන් කරයි. සිත හීලෑ නෑ. ස්වාමීනි, අකීකරු බහැර යන සිත සංසුන් කර ගැනීමට පිහිටක් වන්න. තෙරුවන් සරණයි.
කවදාවත් කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් ගන්න නෙවෙයි. පන්දලං චපලං චිත්තං කියලා බුදුරජාණන්සේ ඔය හිත මගේ නෙවෙයි කියන්නේ ප්‍රශ්නේ ඉවරයි. මේක අනාත්මයි. මේකට ආණ්ඩුවට කරන්න බෑ මට. ඕකයි වලත්තු වරට්ටයා කඩප්පුලියා නොගමනා දහවතුරා බල්ලා ඕම්මයි. ඕක මගේ හිත කියන තරම් අපි වලත්තද? අපි පරට්ටද? අපි බලුද? ඕකට කියන්නේ මම නෙවෙයි මගේ නේකට බුදුරජාණන්සේ දීපු වචනේ පොතක් ලියන්න වටනවා අතම්මේතාවේ. අතම්මේතාවේ කියලා කියන්නේ හිතින් හටගත්ත දේ කියන්නේ තම්මය කියලා. තද්මය. අපි කරන අතම්මේතා. අතම්මේතාව වෙනකොට හිතේ ලකුණු දෙකක් පහළ වෙනවා අනිදස්සනයි අපත්‍ත්‍ිතයි. හිත මොකද්ද කියලා කියන්න නිදර්ශනයක් නැහැ. නිදර්ශන නැති අනිදස්සන තත්ත්වයට යනවා. එයා පිහිටලා තියෙන ප්‍රතිෂ්ඨාව නැති වෙලා යනවා. ඉතී අනිදස්සන භාවයේ අතම්මේතාවය අපත්‍ත්‍ිත භාවයේ අපිට වෙන මහා විනාශයක්. මෙතෙක් හම්බ කරපු සේරම ඉවර වුණා වගේ. ඉතී මොකේ කරි ආසාවක් තියෙනකන් නිවන් දකින්න බෑ. ඉතී මේ වගේ මේක කඩ කඩ විනාශ කර කර පෙන්නනවා. හිත කී කරුණේ. ගුණජ සංසයි සභාපති සින්දුවක් කියනවා හිත පැන පැන යනවා. අපි ළඟ තියෙනවා සින්දු එහෙම 16ක් විතර තියෙනවා. උඹට කීයක් තියෙමු ළඟ? 11ක් තියෙනවා. නැවතත් තාපෝ හිටපු තැන්ට එනවා. ඉතින් ඒකට මගේ හිත කියන තරම් අපි චපලද? අපිට කොන්දක් පණ නැද්ද? එහෙමනම් අපිත් ඉන්නේ සාස්වත දිට්ඨියක නේද? එතන අපි මේ හිත සදාකාලිකයි කියලා තියාගෙන ඉන්න කෙන ඕක හදන්න බෑ. අම්මා මටත් කිව්වේ ඔහොම තමයි. ඕක නම් හදන්න බෑ කියලා කිව්වා. ඒ වෙනාට මට හිතුණා ඒ කඩප්පුලිකම් කරන හිත මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආත්මෙ නෙවෙයි. හැබැයි සීලයක පිහිටවලා සමාධියක ඉඳලා නැතුව සිල්පද කඩ කඩ මම නෙවෙයි සත්තු මරුවේ කියලා හරියන්නේ නැහැ සත්තු මරලා. කුටි කණ්ඩායම් වෙන්නේ. ඒක නෙවෙයි මේ කියන්නේ. ඔය කඩප්පුලිකම් කරන හිත අනිච්චතෝ දුක්ඛතෝ නැහැ අනත්තතෝ රිත්තතෝ තුච්ඡතෝ පරතෝ අනත්තතෝ තුච්ඡතෝ රිත්තතෝ පරතෝ තවත් දෙයක් තියෙනවා. ඒ ගැඹුරුම තැන මේක ප්‍රතික්ෂේප කරලා තමයි මුළු රචනෙම ලියලා තියෙන්නේ. මේ හිත මගේ කියාගන්න. ඒකල හදනවා මේක ගන්න පුළුවන්. කක්ක බෙට්ටක් කරන ඕදලා බලන්නකෝ. මුල හොඳයි නග හොඳ නැහැ කියලා දෙයක් තියෙනවද කියලා මැද සෞත්‍ය අගේ වටේ හොඳ නැහැ කියලා ගන්න දෙයක් නැහැ. අම්පිටි රාහුල හැමතුරු මට කිව්වේ මාත්‍යෝ සංසාරේ බලු බෙට්ටක් වාගේ. ඕකේ මේ අග මුල හොඳයි මැද හොඳ නැහැ කියන්නේ. ඕ පොත්ත හොඳයි මැද හොඳ නැහැ කියන්නේ අනනේ කයි අත සෞත්‍ය වෙනක විතරයි වෙන්නේ. නොබල විසිකර. යකඩ මල්ලට ගොල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබට විසිකර කියලා කතාවක් තියෙනවා. ඔන්නෝ කල්ලා පැත්තකට දාලා පුළුවන් තරම් හිතට ප්‍රතිෂ්ඨාවක් නොදෙන වර්තමානයේ හිටපත්. මම දැන් මෙතන. ඒ හැම චිත්තක්ෂණයක්ම නිවනක්. ඒක වෙන්නේ මේ වගේ තීරුම් අරගෙන තියෙනවා. හැබැයි ඒකත් ප්‍රසන්න මනසෙන් තීරුම් ගන්න ඕනේ. පදුත්තු මනසෙන්, වැරදිච්ච මනසෙන්, පෙරදිච්ච මනසෙන් බෑ. ඉතින් මම හිතන එක කාටත් හොඳ රචනයක්. මේක ඩිස්ක්ලේම් කරන්න, ඩිස්අවෝ කරන්න. එහෙම නැත්නම් මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. ඉතලා රූපේ වේදනා සංඥා ගියාට පස්සේ තමයි සංස්කාර ගියාට පස්සේ තමයි හිත පිළිබඳව ඔක ඉන්නේ. ඇත්තටම අමාරුයි. කොච්චර අමාරුද කියනවනම් සුද්ධෙක් කියනවා මේක ඥාන විභාගීය සීදීනස ගැනීමක් කියලා. ඥානවන්තයාගේ ඥානේ සීදීනස ගැනීම. වස්තු සීන කරනගේ වස්තුවේ සීදීනස ගැනීම. පුද්ගලත්වයේ තියෙන කෙනාගේ පුද්ගලත්වයේ සීදීනස ගැනීමක්. එපිස්ටෝමොලොජිකල් සියුසයිඩල්. බුද්ධ ආගමට ඔක දරන්න බෑ. බුද්ධ ආගම මේ සිංහල බුද්ධ ආගම රකින්න හදනවනේ. ඒක නට ඕක දකින්නකට කියයි ආපෝ දැම්ම බෑ එනං මෛත්‍රී බුදු ආමර එනකන්වත් මේ බුද්ධ සාසන නගහිරුලා පස්සේ නිවන් දකින්නම් කියයි. මෛත්‍රී බුදුරට පයින් දමලානි. මෙච්චර ලස්සන සරුවච්චන් වහන්සේගේ දාසනයක් තියෙති තුපි මාව හම්බෙන්න ආවේ මොකටද කිය. අනිදික ප්‍රශ්නේ තියෙන්නේ. පොඩි ප්‍රශ්නයක් තියෙනයි මෛත්‍රි බුදුහමන කවුද කියලා කවුද අඳුරන්නේ? ඔබ වහන්සේලා හිටු විදිහට 18 රියන් උඩට ගිහිල්ලා රැස් වී ඉඳගෙන මානෙල් මල් කටින් විහිදුවාගෙන සුවඳ එයි කියලා හිතනවද? අඳුරන්න හම් වෙන්නේ නැහැ. අඳුරනවා නම් තමන් තුළ ඉන්න බුදුහමතුරු අඳුරගන්න. එදාට මෛත්‍රි බුදුහමතුරු දැක්ක හැකි ඒක ඕනේ නැහනේ අපිට ගෞතම සරුවච්චන් ආසේ ඉන්නවානේ. මේකෙම වැඩේ ඉවර කරමු. ඒක නිසා අතම් මේ තාවේ තිතේ උදලා මේ කඩප්පුලි නොකෑමනා දහවතුරා පට්ට බඳුර හිත මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ඒක ඩිස්ක්ලේම් කරන්න ඉගෙන ගන්න. ප්‍රශ්නයක් આવොත් අපි හදා බෙදාගමු. දැන්
අවසරයි. අවසරයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. සක්මන කෙලවරක හිටගෙන බව දැන මෙත් බව දැන් මෙතන ලෙස
මම දැන් මෙතන තෝල් කෑර නැ තෝල් කෑ වැඩි කනෝ
මම දැන් මෙතන ලෙස
ලයිට් එකක් දාලා දියෝ
අවසරයි මම දැන් මෙතන ලෙස සිහි කරමින් සක්මන ආරම්භ කළා සැහැල්ලුවෙන් සක්මනේහි යෙදුනා. සක්මනේහි වැලි මත කකුල් හොඳින් පිරිමදින බව දැනුණා. පළමුව විලුඹත් දෙවනුව කොට්ටයත් අවසානයේ ඇඟිලි වලින් පොළව ස්පර්ශ වන බව දැනුණා. මහපට ඇඟිල්ලෙන් ඉදිරියට තල්ලු කිරීමට වැඩිපුර ජවයක් යොදන බව දැනුණා. මේ සිදුවීම් මාලාව වැඩිපුර වම් පාදයෙන් ප්‍රකට වුණා. සක්මන ආරම්භය වැල්ලේ තෙතමනේ සහ මෙලෙක් ගතියද එහි සීතලද සක්මන් කරන විට වැල්ලේ සිනිඳු බවත් යටිපතුල පුරා විසිරී වැලි ඇලී ඇති ස්වභාවය දැනුණා. සක්මන කෙළවර සිට පැමිණෙන විට ඇඟේ වදින සුළඟ සහ මුහුණේ වදින විට එහි ශබ්ද හොඳින් ඇසුණා. සක්මන අතරවාරයේ විවිධ සිතිවිලි ආවත් වම් පාදයේ අල්ලා පිරිමදින විට සහ මහපට ඇඟිල්ල ලබන ජවය නිසා නැවත අරමුණේ බව සිහිපත් වුණා. සක්මනේදී උරහිස සහ බෙල්ල රිදුම් දෙන්නට වුණා. උරහිස රිදෙන විටදී සිවුර ඇඟේ දැවටෙන බව දැනුණා. සක්මන අතරවාරයේ පැමිණි ඒ වේදනා අඩු වැඩි වෙමින් අවසානයේ තෙක්ම පැවතුණා. යම්කිසි මත්වුණ ස්වභාවයක්ද තිබුණා. සක්මනේදී ඊටමත් සැහැල්ලු බවක් සහ සිතට ලොකු විවේකයක් දැනුණා. ඒ ආශ්‍රාදයේ විහාර මළුවෙන් පහළට එන විට තදින්ම දැනුණා. එපමණයි.
ඒ කියන්නේ අපි සාමාන්‍ය ජීවිතය අපි කරන හරි ගොරෝසු නොකෑමනා අරමුණුත් එක්ක ඉන්නේ. ඒකද සීලෙ පොඩ්ඩක් කැමනට පස්සේ ඊට වෙදී ටිකක් ගොරෝසු අච්චර ගොරෝසු නැති අරමුණ වලට එනවා. ඒකත් මත ඇරියොත් ඊටදී හුඟාක්සියු මේ හුලගේ මූණේ හුලං වදිනවා. පය මෙහෙම යනකොට වාතය කපාගෙන යන හැටි. එහෙම නැත්තම් මේ සිවුරක් ඇඳගෙන ඉන්න බව ඉසේ කොණ්ඩේ නැති බව ඉතාමත්ව සියුම්. ඒව හරි අදුක්කම සුඛ වේදන නිවනට කිට්ටුයි. හැබැයි හරීම කම්මැලි. නිතරම තියෙන දේවල්නේ. හැබැයි අර ගොරෝසු නැහැ. තද රාගේ, රද ද්වේෂේ, මොහේ මොකුත් නැහැ. සීසෝ එක දෙපැත්තේ වගේ. දැන් එන්නේ එන්නේ මැදට එනකොට අපේ හිත අර අදුක්කම සුඛ වේදනාට එනවා. ඒතර බේනේ ජීවිතේ හරි ඩල්. හරි කම්මැලි. ඒකාකාරී. මේ කය ගැන බලලා ඇති වැඩේ මොකද්ද කියලා අපේ හිත ආයේ අර කෙළවරට යනවා. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුකේ උත්තර කරපු ගමන් ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. මේ අන්තයේ තියෙන මේ සැප දුක් සිද්ධි බහුල ඩ්‍රැමැටික් දේවල් අතහැරලා දාන්න. එතකොට ඒ විනෝඩ එයා ඊට වැඩි සියුම් දෙයක්. ඒක තමයි ඊට වැඩි සියුම් දෙයක්. මැදට මැදට එනකොට උඩ ගියත් එකයි පල්ලිය ගියත් එකයි. එතෙන් යනකොට වෙන දේ තමයි කම්මැලිකම. ඒක තමයි අපේ වීර්ය දෙවෙනි මට්ටම. ඒ තියෙද්දිත් මේක අතහරින්න නැතුව මේක ලස්සන විස්තර වෙලා තියෙනවා. මේ තවත් උකට වෙන්න ගියොත් තවත් මැදට ඇවිල්ලා හරියට පෙත්ත පදින කණුව උඩ තියබ්බා වගේ එතන නෑ උඩ පල්ලෑ යෑමක්. ඒක තියෙන්නේ එතනමයි. කෙළවර තමයි උඩ පල්ලෑ යන්නේ. එතපි අපි උඩ පල්ලෑ යන තැන ඉඳලා ළමා කාලේ ඉඳලා මෝරච්ච කාලේට ඇවිල්ලා හරියට එනවා පෙත්ත පදිනකොට මැදට. එතකොට වෙන්නේ ඔන්න ඔය වගේ වේදනා සියුම් ඒවා හරීම කලාත්මකයි, හරීම సౌందర్యාත්මකයි නිතරම තියෙනවා. කවදාකවත් අහුවෙලා නැහැ. ඒ මොකද හේතුව හිත තිබිලා තියෙන්නේ කක්ක ගොඩේ. හරි ඉහළ පහළ යන උච්චාවච භාවයේ. එන්නේ 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 මෙජෙන්ඩාට පස්සේ තියෙනවා. පුංචි කාලේ අපි මේ හොඳට දැකලා තියෙනවා, අගය කරලා තියෙනවා. දැන් වයසට යන්න යන්න 6-4 තේරෙන්න ඔක්කොම විනාශ වෙලා අර අන්තිම කෙළවරේ තියෙන ශීඝ්‍ර විශාල වෙනස්කම් වලට යන්න හදලා. ඒක තමයි තාක්ෂණයේ තියෙන්නේ. ඒක තමයි විද්‍යාව තියෙන්නේ. ඒක තමයි මේ කුණු හරුප දේශපාලනයේ තියෙන්නේ. ඒක තමයි මේ කුණු හරුප ආර්ථික විද්‍යාව තියෙන්නේ. ඔය මොකක්වත් ඕනේ නැහැ. මේ කයට දැනෙන ඌලගේ පහස. එතකොට බුදුරජාණන් ශ්‍රී බොහොම කිට්ටුයි. ඒ නිසා පුළුවන් තරම් අමාරු තමයි මේක හරියට පහිනවා දෙපැත්තට. හම්බෙච්ච වෙලාවේ අය දුක ශප දෙක අතර මැද තියෙන අදුක්කම සුඛයට නොදුක් නොසුව පැත්තට පුළු පුළුවන් ඉදිරිය ලං කරලා පෙන්නන්න ඒක නොමිලේ ලද ලාභයක්. ඒක හැමදාම gedara තියෙන සැපක්. අරව හම්බ කරන්න ඕන. ඒ නිසා ලද්දා මුදහා නිබ්බුතින් පුඤ්ජමානා කියන විදිහට මේ නොමිලේ ලද සැපය විඳිමින් අපේ මහානකම අපි කරගෙන යන්න. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට.
අවසරයි. ඊළඟ වார்த்தාව. අවසරයි ස්වාමීන් වහන්ස. කමඨහන් වார்த்தාව 2. සක්මනට සිහිය මනාකොට පිහිටන නිසා තබනවා ආදී මෙනෙහි කිරීම වලින් තොරව සක්මන් කළෙමි. නම් එනමුදු විටින් විට කිහිප වරක් සිත පිට ගිය විට ඒ ගැන මෙනෙහි කළෙමි. අඩිපතුලේ ඇතිවෙන වේදනාවල් ඇතිව නැතිව යයි. ඇසට පෙනෙන සක්මනද පියවරක් පියවරක් පාසා නැතිව යයි. පිටුපසින් මා පසුකළ සක්මනක් ඇති බවට සිත නොපිහිටයි. පිටුපසින් ඇති සියල්ල ඉක්ම ගොස්ය. අවසන් වී ඇත. ඇසෙන ශබ්දද සිතට එන සංඥා ආදියද එසේම ඉක්ම යයි. පරියංක භාවනාවේදී ආනාපානය සියුම් වී නොදෙනීයයි. සිත තීන මිද්ද ස්වභාවයට ළඟය. නමුත් ශරීර වේදනා ආදී මෙනෙහි කිරීමේදී ඒ ස්වභාවය අඩුය. එදිනෙදා කටයුතු සතිමත්ව සිහිය ශරීරයේ තබාගෙන කළ හැකිය. දහවල් දානයට ආසන්නව හා දානෙන් පසුව සිත කලබලය. ඒ ස්වභාවයේ තේරුම් ගනිමි. සිතේ සතිය පවති. ඉදිරියට උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
ඒ දානෙට ඉස්සෙල්ලා රුධිරයේ තියෙන සීන ප්‍රමාණය අඩුකම නිසා කලබලයක් එනවා. දානෙ ගත්ත ගමන් රුධිරයේ තියෙන සීන ප්‍රමාණය වැඩිකම නිසා කලබලයක් එනවා. ඒ නිසා කෑම කියලා කියන්නේ කෙනෙක්ගේ ලිංගික ආශාව යටපත් වුණාට පස්සේ කෙනෙක් උද්දාමයටපත් කරන දෙයක්. ඉතින් ඒ නිසා මේකේ වැඩිම සීනි අඩුවීම සහ වැඩිම අතර පරතරයේ තියෙන රාත්‍රී කෑමේදී. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ 12න් පස්සේ කෑම කන්න එපයි කියලා තියෙන්නේ. ඉතින් කඩිය කෑම කනවා බත් කාලා කවුද අප අපාය යන්නේ කියලා රැටත් කාලා මේ ඊපෙදතිබ්බ මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ රැස්වීමක්. මාත් ගියාට පස්සේ කියනවා පැවිදි වෙලා ඉන්න ශිෂ්‍යෝ පැවිදිලා ගිහිල්ලා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට ගිය ගමන්ම රජයෙන් දෙන නවීකරණ වැඩසටහන වෙනුවට ඒ ඉන්න කට්ටිය දෙනවලු එකක් අනිවාර්යයෙන්ම දෙනවලු. දීපම තුන් වේලම චිකන් එක බත් දෙනවලු. වටිනවනේ මානකම්. හැමදාම කේක් එක තේ දෙනවලු. ඒකල බුදියාගෙන දෙන්නේ නැතුව වද දෙනවලු. සුමාන යනකොට බ්‍රේන් වොෂ් කරලා එළියට දානවලු. උන්ට කියනවලු මම දැන් මෙතන ඉන්නවනම් අනුමත කරන්න නැත්නම් නිකන් බෑ නෑ කියන්නේ විශ්වවිද්‍යාලේ ගිය ඇත්තෝ හෝ දැන් ඉන්නේ ඇත්තෝ කිසිම විදියට දේශනයකට සම්බන්ධ වෙන්න එපා. කිසිම විදියට විභාගේ පාස් වෙන්න එපා. අවුරුදු 3 වැඩපිළිවෙල පුළුවන් නම් අවුරුදු 7ක් හිටපන්. දැන් ඉන්නවල අවුරුදු 10 ඉන්න ළමයි. ඉතින් බුදුරජාණන්සේ ඇයි මේ කෑම වේල ගන්න අඩු කරන්න ගියේ කියන්නේ මේ උච්චාවච භාවය නිසා කලබල ගතිය වැඩි. තන්නේ කර සම්බන්ධතාවය තියෙන සීනි. නිසා අපි කොළ ටිකක් කාලා එහෙම නැතුව මේ සාමාන්‍ය බතක් කාලා හිටියොත් එච්චර ලොකු බඩගින්නක් එන්නෙත් නැහැ, ලොකු කෑවයි කියලා ලොකු උද්දාමයක් එන්නෙත් නැහැ. සංඝයාට දෙන සාංගික දානය බලන කොච්චර අපිලිවලද කියලා. ලෝකේ තියෙන එපාම කරපු ආහාර වෙල තමයි සංඝයාට දෙන දානි. ඉතින් ඒගොල්ලෝ කියනවා මේක නම් වළඳන්නම ස්වාමීන් වහන්සේ මේක වම් අතින් කඩපු වම්බටු, මේක දකුණු අතින් කඩපු එළවලු, මේක අපි ගෙදර ඉස්සරහ පැත්තේ වැවිච්ච එක, මේක පිටිපස්සේ පැවිච්ච එක, බෙදලා ඉවරනාට පස්සේ බැකෝ එකක් ඕනේ බත් ටික බලන්න. හරන්. ඇයි ඔක්කොම බෙදෙනවා? දෙන්නේක් බලන්නේ නැහැනේ මේ ආමුදු වළඳන ආමුදුරන්ට සම්බර ආහාර වේලක් ලැබෙනවා කියලා. බලන්න වෙලාවක් නැහැ. ඉස්සල්ලාම විඳපාත පාත්‍රයේ දකින්නකොට ගෞතම සිද්ධාර්ථ තාපසයාට බඩවැල් දඟර කටෙන් ආවලු. ඊට පස්සේ සීතා ගත්තලු උඹ පුතෝ පැවිදි වෙනවා නම් ඉස්සරහට යන්න ඕන නෝක වළඳපන් කියලා. ඉතින් ඒක නිසා කෑම වේලක් කියලා කියන්නේ අපායට ලොකු දොරටුවක්. ඒක දැනක නම් අහලා තිබුණා ජාගරියානු යෝගයේ මොකද්ද කියන්නේ කියලා. මේ කියන්නේ ආහාරය මත්තඤ්‍යතාවය. ඒක උච්චාවච භාවය අඩු කිරීමටයි අපි ඔය විදෙවිලකින් වලදන්නේ. ඒ වගේ මේක පුළුවන් තරම් මේ එළවලු වැඩි වෙච්ච ෆයිබර් වැඩි වෙච්ච එකක් කරන සීනි පුළුවන් තරම් අඩු කරොත් ඒක එච්චර ගාණක් නැහැ. එතින් ගියාට පස්සේ තනි වේල යනවායි කියන එක ලේසි. නිකන් දෙවියරක් කාලා හිත අවශ්‍ය කරන රෙදි තනි වේල ලේසි. ඉතින් ඒ විදිහට අර මම කියන්නේ මේ දුෂ්කරවත පුරන්ඩ එහෙම නැත්නම් අත්කිලම තානියෝගයට යන්න කියලා. ඒ කෑම වේලක් එක්ක ඒ සීනි ප්‍රමාණය උච්චාවච භාවයේ කෙලින්ම අපේ පැහැදිලිමට බලපාන. ඒකයි මේ කාමභෝගී නිත්‍ය සීනි වලට කැමති. ඒ වගේම Brahmacharya රකින්න සංඝයා වහන්සේලාට තියෙන ප්‍රධානම බාධාව සීනි. ප්‍රධානම බාධාව ආහාර. ඒක රස විඳිනවනේ. ඉතින් රස විඳින්න ගියාට පස්සේ අර කාමයෙන් ඇති වෙච්ච කාම මිත්‍යාචාරයෙන් ඇති වෙච්ච අඩුපාඩුව ආහාරයෙන් තමයි ගන්න. ඉතින් සම පුළුවන් තරම් බලන්න ඕනේ භෝජනේ ලබන්න පින්නපාත යනකොට සතියෙන් පින්නපාත පිළිගන්න කොට සතියෙන් වළඳන කොට සතියෙන් වළඳන කොට පිනවනේ අපේ මේ මිනිස්සු කොච්චර අමාරු වෙන්න මේ ගෙදර වහන්න තියෙන උළු ටික විකුණලා උළු ටික තියෙන සල්ලි වේදම් කරන්නේ මේ අපිට කන්න දෙන්නේ මේක කාලා අපි ඇයි මේ පව් සිද්ධ කරගන්නේ මේ මිනිස්සු කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා මේක ඉදින් පුළුවන් තරම් අර සතියම මුල් කරගෙන යන එකයි තියෙන්නේ ඒ නිසා එහෙම දෙයකට හිත නොයදා එක විනාඩියක් එක දණක භාවනා කරනකොට කොච්චර පිංසිද්ද වෙනවද කියලා හිතන්න. අර මුකුත්ම නැහෙනේ. ක්‍රියාකාරකම් මුකුත් නැහැ, චේතනා මුකුත් නැහැ. හොඳටම දන්නවා උස්ම ගන්නවා හෙලනවා. හොඳටම දන්නවා වම තියෙනවා දකුණ තියෙනවා. ඒකකොට ඇති වෙන කුසලයක්. මේ පරිබාහිර දේවල් කරනකොට ඇති වෙන කුසල තියෙන බරත් බලනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරනවා මම යම් තැනක ඉඳගෙන ඉන්නකොට මට ඉදිරියේ බලන්න හිතුනොත් ඉතින් මන් දන්නවලු අධික වාගෙන හිටරෙදී ඉදිරිය බැලුවොත් කෙලෙස් උපදිනවා කියලා. මම ඒක දැනගෙන ඉදිරිය බලනවා ඒත් කෙලෙස් උපදිනවා හැබැයි ප්‍රමාණය අඩු වෙනවා කියලා. මට වම් අත බලන්න උනොත් මන් දන්නවා කෙලෙස් උපදිනවා කියලා. ඒ නිසා මම ඉදිරිය බැලිලා තැහැරලා වම් අත බලනකොට ඒ තියෙන වැඩියෙන් කෙලෙස් තියෙන නිසා දැනගෙන බැලුවොත් එන ප්‍රමාණය කෙලෙස් අඩුයි. ඒක නිසා දවසේ හැම වෙලාවෙම පරියන්ක නැගිටලා මොනවාරි කරන්න හිතෙනවා සක්මණේ ගිහිල්ලා මොනවාරි කරන්න ඒ සේරම හරිට වැඩිය අකුසල. දේන්සා පුළුවන් තරම් හිතන්න ඕනේ පරියන්කතරක චිත්තක්ෂණයක් සක්මණේක චිත්තක්ෂණයක් ආන් එහෙම කර කර අර පව් හිතවිලි වලට කැමට එන හිතවිලි වලට ලිංගික හිතවිලි වලට ඉඩ නොත බා මේ වාජනේ සතියෙම පුරවගෙන ඉන්න උත්සාහ කරන 100%ක් පුරවන්න මං කියන්නෙත් නෑ කරන්නත් බෑ. අදට වැඩිය හෙට මේ පරියන්කට වැඩිය ඊගාව පරියන් කියන විදිහට පුළුවන් තරම් හිත සතිය පවත්වන්න උත්සාහ කරන්න කියලා අපිත් ඒක සීපත් කරමින් අපි යන ඊගාව ප්‍රශ්නෙට.
අවසරයි. අවසාන කමඨහන් වார்த்தාව තෙරුවන් සරණයි. සක්මන් භාවනාව. සතිය පාදයට පිහිටුවා පළමුව සක්මන් කළෙමි. පාදයෙන් පාදයට බර මාරු වන අයුරු නිරීක්ෂණය විය. දකුණු පාදයට බර වැඩිපුර දැනෙන්නට වුණ අතර ඒ ස්වභාවය ටික වේලාවකින් වෙනස් විය. බර නොදැනී කය ගමන් කරන ස්වභාවයක් නිරීක්ෂණය විය. එහෙත් විටින් විට පාද දෙකේ තොරතුරු වැටහෙන්නට විය. බර මාරුවන විට විලුඹ පළමුව පොළවේ ස්පර්ශ වී ක්‍රමෙන් මාපට ඇඟිල්ලෙන් බර අවසන් වන වාත් සමග අනෙක් පාදයේ එයට සමගාමීව බර උසුලා ගැනීමට සූදානම් වේ. මේ සිදුවීම් අතර වාරයේ විවිධ ශබ්ද වඳුරන්ගේ වළං පිඟන් වල ශබ්ද විකාශන වල අතුගාන
ශබ්ද විකාශන මේ ආඳුරෝ වැඩි කනවා
වළං පිඟන් වල ශබ්ද විකාශන වල
දැන් වඳුරොත් කියලා කිව්වා
වඳුරන් තියෙන සායන
ආයෙත් කියන දෙයියෝ මුලින් ඉඳලා
මේ සිදුවීම් අතර වාරයේ විවිධ ශබ්ද වඳුරන්ගේ වළං
විකාශන
ශබ්ද විකාශන වල අතුගාන ආදී ශබ්ද බාධාවක් නොවි සක්මන සිදුවේ. කයේ සැපසහගත වේදනාද දුක්සහගත වේදනාද ඇතිවි නැතිවි යන හැටි නිරීක්ෂණය විය. කයේ සමහර ස්ථාන තදවීමක් මෙන්ම බර ගතියක්ද දැනෙන්නට විය. නිදිමත ගතිය විටින් විට දැනෙන්නට විය. සුලං රැල්ල සැප සහිත වුවත් කයේ සමහර තැන්වල දහදිය දැමීම නිසා ආපහසුතාවයක් දැනුනි. අවසානයේ සිදුවීම් සියල්ල ගැන මනාපයක් ඇතිවිය. පරියංක භවනාව. කය සංවරව බොහෝ වේලාවක් පැවතුනද සිත කම්මලක් වැනිවිය. සිත නින්දට යෑමට මෙන් උත්සාහ දැරුවත් එය එසේ නොවිය. නිරායාසයෙන් පිම්බීම හැකිලීමට පැමිණේ. නැවත සිත පිටට යන අතර නැවත පිම්බීම හැකිලීම දැනගනි. කයේ වේදනා හඳුනා ගනි. දහදිය කයේ කසන ස්ථාන පාදයක වේදනා ආදී හඳුනා ගනි. නැවත සිත ඉබාගාතේ ගමන් ගනි. මේ සියල්ල දෙස සතිමත්ව සිත බලා සිටි විටක පශ්චාත්තාපයෙන්ද විටක සතුටක්ද දැනේ. විටක ඕවා ඔහුම තමයි කියාද සිතේ. සිත එකී අරමුණක රැඳී සිටීමට දැන් දැන් මැලිකමක් දක්වනවා මෙන් දැනේ. විවිධ සිතුවිලි ගලා එම වැඩි බව නිරීක්ෂණය විය. ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.
ඔබ කියන මුලින්ම ලියලා තියෙන සක්මන මෙනේ නොකරුණත් කරන්න පුළුවන් කියන එකෙන් අපි ගත්තොත් නැත්නම් ඒක මුල් කරලා ගත්තොත් ඇවිදිනකොට සක්මන කියන එක තේරුම් ගත්ත පස්සේ අපි ප්‍රධාන වෙනස දකින්නේ මේ වම දකුණ නෙවෙයි මේ දකුණ වම නෙවෙයි කියලා අල්ලගන්න. ඒක එතකොට හොඳට පේනවා කලුසුතු වෙනසක්. ඉතින් මේ අල්ලගත්ත දේ පියවර 20ක් 30ක් යනකොට වමයි දකුණයි සම වෙනවා. ඉතා ගන්න බැරි විදිහට මෙනේ කරන්නත් බෑ. මම තිබ්බත් එකයි දකුණ තිබුණත් එකයි gediya පිටින් ඇවිදිනවා විතරයි. මම නිකන් බලන් ඉන්නවා. එහෙම ගියාට පස්සේ මේ වම දකුණ කියන මූල කර්මස්ථානයයි අර අතුගාන සද්ද, අසද්ද විකාශන සද්ද අතර වෙනසක් නැති වෙලා යනවා. ඒ කියන්නේ ඒකේ බාධාව අඩු වෙනවා. ඒකට හිත පිට ගියයි කියලා කියන බාහිර සද්ද හෝ ඇතුලේ තියෙන කෙන අරමුණත් අතර කිසි වෙනසක් නැතුව. ඒකට අධික නිදිමතක් හෝ අධික ක්‍රියාකාරීකමකට යනවා. ඒක සක්මනේ නෙවෙයි පරියන්කේ දියලා තියෙන්නේ. ඒකට දැනගන්න ඕනේ දැන් වැඩි හරියාගෙන එනකොට මැදට වේගෙන එනකොට මම දකුණ වෙනස නැති වෙනකොට අරමුණේ සහ බාහිර අරමුණ අතර වෙනස නැති වෙගෙන යනකොට දැන් අපි වට්ටණ්ඩයි හදන්නේ. දැන් අපි කඹේ ඇවිදින්නේ. දැන් කඹේ මැද ඉන්නේ. අර කඹේ මුල වගේ නෙවෙයි. අන්න එතෙන්දී මේ මිනිස්සු ඔල්ලොට සම් දෙන්න පුළුවන්. වැඩනොත් බෙල්ල කැඩෙන්න පුළුවන්. අත් මිදේ පයිබුර්ලින් තබා වරින් කියලා තව එක චිත්තක්ෂණයක් ඉන්න බලන්න. එතකොට මේ මුළු ලෝකෙම තියෙන අරමුණු අපිට තේරෙන යුව අතර වෙනස්කම් ඉල්ලන්න අපේ හිත හදනවා. එතකොට හිත කම්මලක් වෙනවා. අරමුණු වෙනසක් නැහැ කියලා එක පැත්තකින් කියනවා. එතකොට නිදිමත වෙනවා. ওই දෙකම තියන කඹේ යන්න බෑ. ඒ කියන්නේ නිවන එච්චර දුර නැහැ. මේ එතනින් එහා පැත්තේ නිවන තියෙනවා. තද වල ක්‍රියාශක්තියක් හෝ නිදිමතක්. මේවම මේ දකුණ කියපු වෙනසක් නැති වෙලා. මොකද මේක මැදට එනකොට මේ දෙක අතර වෙනසක් නැහැ. ඉතින් ඒ නිසා ඉතාමත්ව වටිනවා අපි දවසෙන් දෙකෙන් මෙතෙන්ට යන්න පුළුවන් වෙච්චම ගැන ඉතින් මම දන්න ඔය කියන ස්වාමීන් වහන්සේ මේ දවසෙන් දෙකෙන් ගිහිල්ලා නෙවෙයි කාලයක් භාවනා කරලා රචනා ලියන ක්‍රමයක් ඉගෙනගෙන කරන වැඩක්. කෙසේ නමුත් ඔයිටත් වැඩිය ඉක්මනට යන පොඩි ළමයි ඉන්නවා. සතිය කෙනෙක් කියලා දීපු ගමන් ඒගොල්ලෝ ওই දිග ගමන කෙටියෙන් කරගෙන යනවා. ඉතින් ඒ කියන්නේ මේක හරියට කියලා දුන්නොත් අපිට තේරෙනවා ටික කාලෙකින් ඉපදිනකොටම නිවන් දැකලා ඉඳලා තියෙන්නේ මේක මේ අපි පව්කාරයි කියලා හිතාගත්ත පාප හිතිවිල්ල. ඔක්කොමලා නිවන් දැකලා ඉන්නේ. ඒක දැනගන්න ටිකක් කල්යනා. ඒ නිසා සියලු දෙනාට නිවන් සැප ලැබේවා කියලා තමයි ඉවර කරන්නේ. එහෙම කියන්නේ ඉතින් අපත් උනාට පස්සේ නේ. නිවන් සැප ලැබේවා. මේ අද මේ සංඝ සභාවේ මම මේ අතුරු ප්‍රශ්නයක් අහුවට සමා වෙන්න මේ මෑතකදී විශ්වවිද්‍යාලේ ගිහිල්ලා ඇවිල්ලා ඔය විශ්වවිද්‍යාලේ ඉන්න ස්වාමීන් වහන්සේ කවුරු හරි ඉන්නවද නැත්නම් අදාළ නැද්ද ප්‍රශ්නේ කවුරක්වත් නැහැ අද උසම කොටක් අට පේන්නේ එකයි දැන් ඉන්නවද නැත්නම් ගිහිල්ලා ඇවිල්ලාද ඈ අවසාන කරනවා මම හැදුවා අද තියෙන අසහනකාරී ප්‍රශ්නට උත්තරයක් විදිහට සතිපාසලේ මට කැමති ස්වාමීන් වහන්සේත් එක්ක බෙදා ගන්න එක ඇත්තටම හැදුවේ නාපිරිතං කඩවර ඥානරතන හමුදුරෝ. ඒ කියන්නේ හිටපු පිටවෙන් පිටවෙන් අධ්‍යක්ෂක හරි ශෝක්. ඒ වගේම මාරම චන්ද විමල හමුදුරෝ. ඒ කියන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පිටවෙන් කටයුතු උප අධ්‍යක්ෂක සති අධ්‍යක්ෂක කියලා අපි දාගෙන තියෙනවා. ඉතින් ඒ කියවලා බලලා මොකද ඒක කරනකොට අපි ප්‍රශ්න දැනගන්න නෙවෙයි මං කවදාවත් පිටවෙන් අධ්‍යාපනය කරලා නැහැ. සංගයා මට පේන්නම බැරි જાතියක් මන් දන්නේ ඇයි කියලා ඒ තියෙද්දි මං කොහොම අහනුණාද කියලාත් මට හිතෙනවා. මේ විචාර ප්‍රශ්නයක්. මට මේ බැරි හිල් අරගෙන මරල විකාරයක් කරන જાතියක් නේ සංගයා කියන්නේ. පෙරලා ගිහිල්ලා හිටපල්ල කොජොලිය කාලා හිටපල්ල. මොකට මේ බොරුවට මේ ලෝකේ හරවට්ටන්නේ? මං කිව්වා ගිහිල්ලා මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදක මත මේ જાත්‍යන්තර විහිළු කාර්ය මේ සංගයා කියන්නේ. බැරි හිලයක් කරේ තියාගෙන හොරෙන් කඩ කඩ නම් මගුලද්ද. ඒකට එතුමාගෙන මම අවුරුදු 26ක් ජවදුමුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිලා ඉඳලා කවදාව සංඝයාට බැලලා නැහැ. මම අපි දිනට එකට වැඩ කරතේ ඒක ප්‍රශ්නයක් නැහැ. මම කතා කරුවේ සංඝ සභාවක. ඉතින් අපේ ස්වාමීන් වහන්සේට මම මේ වාර්තාව දෙන්නම්. එතකොට බලන්න. එතකොට කිව්වා මේ ප්‍රශ්න දන්නේ නැතුව අපි උත්තර දීලා හරියන්නේ නැහැ. මම කෝ ප්‍රශ්න දැනගත්තා නැත්නම් සතිය තමයි උත්තරේ. කතා දෙකක් නෑ. ඒ ප්‍රපෝසල් එක මම දෙන්නම් මේ ශ්‍යාන දෙන්නම් අරගෙන කියවලා මට සමා වෙන්න ඕනේ මේ භාවනා වලට ආපු වෙලාවේ මේ අතුරු ප්‍රශ්න යොමු කරලා මම ඒ වාසිය ගන්න ගියාට. ඒ වගේ දෙයකට අතහුත දෙන්න වෙන කවුද අපි අපේ සංඝයා වහන්සේලා ස්විච්චාවෙන් ඉදිරිපත් වෙන්නේ කියලා. අපි ඉදිරියට තියෙන මේ නවක වදය ඉදිරියට තියෙන මේ සංඝ නිවාසිකාගාර වල අරක්කු බෝතල් ගණන් කරන ක්‍රමේ ඒ වගේම ජාත්‍යන්තරවද සංඝයාට ඇති වෙලා තියෙන කැත්තම කැත නාමය ඒ වගේම එන්න විශ්වවිද්‍යාලට ළමයි යන ගතිය දැන් හොඳටම අඩුයි. මුළු විශ්වවිද්‍යාල පද්ධතියම නැතුළු 180ක්වත් වියදම් කරන ගාණ දන්නවද? පාලි සහ බෞද්ධ විශ්වවිද්‍යාලේ විතරක් නිවාසිකාගාර 500ක ඉඳ තියෙනවා. අවුරුද්දකට එන්නේ විශ්වවිද්‍යාලට යන්න බැරි වෙච්ච කට්ටිය එතෙන් දානවලු. ඒකේ පාලනය කරන්නේ නිගන්ටයෝ කියලා ඔන්න පත්‍රය දාලා තියෙනවා. මේක හදත හැකි අපා. මේක හදත හැකි මේ සංඝයා දිහා බලනකොට බලන්නකෝ කිසි කෙනෙක් අපිට බැනලවත් අපි ඕගොල්ලන්ට බයින්ට අධ්‍යයක් නැහැ නේ අවංකව මේක තේරුම් ගන්න ඕන නම් මේ 60ක් 70ක් සංඝයා කියන්නේ සෑහෙන ලොකු ගාණක්. ඒ නිසා අපි තව ශාංශ නමක් අතීස්වා. තවත් කවුරු හරි කැමතිද මේ වார்த்தාව පොඩ්ඩක් නිකන් කියවලා හොඳ නැහැ කියන්න හරි. විශ්වවිද්‍යාල පිළිබඳ අපේ විශ්වවිද්‍යාලයේ ඉන්න ශිෂ්‍යයන් පිළිබඳ කැක්කුම තුනයි. එතුණ එක වார்த்தාවක් දෙනවා ශයන්ට මයිලක දැන් නැ උඩට යන්න ඕනේ. දුන්නට පස්සේ අපිට තාම උත්තර ලැබිලා නැහැ. ඒක දැන්ද ගිහිලා තියෙන බුද්ධසාස මහත්යන්සේ ලේකම්ට බෞද්ධ කල්ිත කොමසාරිස්ත සහ විශ්වවිද්‍යාල ප්‍රතිසාර කොමිසමේ සභාපති සම්පත් මාත්‍යල්. මම විතරමයි යෝජනාවක් ඉදිරිපත් කළේ. මම කරේ ඊගා රැස්වීමට එනකොට ඔක්කොම ලැයින්න ඕනේ. මගේ යෝජනාවට කැමති නැද්ද කියන්නේ කියලා. ඒ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ සහ පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ කුලපති ස්වාමීන් වහන්සේලා වැඩේට ඒක මේ දෙක වහමු කියලා. කිසිම වෙලක් වෙන්නේ නැහැ කියලා. ඒක ඒව කරන්න බෑ. එහෙම ඩාපු සල්ලි අපව ගන්න බෑ. ඒක රජයට හොඳ නෑ. මම ඉල්ලීමක් කරා මට දෙන්නේ කියලා පාලිසස බෞද්ධ අංශයේ එක පොඩි කාමරයක්. මම ඒක හැමදාම සතිපාසල පවත්වන්න භාෂාව පිළිබඳව පරිශනාගානයක් කරන්න. අපි මේ සංඝයා තුලින් පිටරට යන්න කැමති ස්වාමීන් වහන්සේලා අරගෙන පුරුදු කරලා දෙන්න. මම ළඟම ඉන්නවා පිටරට පයන්න පුරුදු කරපු සංඝයාන්සලා පස්සයිනම. මේ තනමනේ විතරක්. ඉතින් අන්න ඒකට මේ අත උසුපු ස්වාමීන් වහන්සේට මම ගරු කරනවා. ඒක බලලා මට අදහස් විමසලා දෙන්න. ඒකට මට කියත හැකි මම දන්න පුළුවන් විදිහට අපේ ස්වාමීන් වහන්සේලාගෙන් අපි අදහස් විමසලා තියෙනවා කියලා. ඉතින් වෙලාව අපි හරි අපි 2:45 වෙනකම් පැය භාගයක් සක්මන් කරනවා. ඒ කාලය තුරත් එකිනෙකා කතා කරන්න එපා. නැවතිල්ල වැඩ කරන්න. නිශ්ශබ්ද වැඩ කරන්න. අපි ඊට පස්සේ 2:45 ඉඳලා 3:00 වෙනකම් විනාඩි 45ක් පරියන්කයක් ගන්න. ඔක්කොමලා එකතු වෙලා. ඊට පස්සේ විනාඩි 30ක සක්මනකින් පස්සේ දවසේ ධර්ම දේශනාවට 4:00ට එකතු වෙනවා. එහෙමනේ ඊයේ තුනේ නේ. එනිසා විශ්‍යාන්ගෙන් ඉල්ලා හිටනවා 2:45ට අපිට ගෙඩි හනවන්නේ කියලා ඒ ප්‍රකාශයත් එක්කම අපේ ධර්ම සාකච්ඡාව මෙතන සමාප්ත වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනා වහන්සේලාට තෙරුවන් සරණයි.